කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 2026 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස කාර්ක සභා අවස්ථාවේ විවාදයේ 2025 නොවැම්බර් 15 වෙනි දින එනම් අද දින සිට ආරම්භ කිරීමට නියමිත බැවින් පූර්ණ පාර්ලිමේන්තු කාර්ක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් විසින් සභා ගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන් සීරුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම සහ අවධානය සඳහා මතු සඳහන් නිවේදනය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. සම්ප්‍රදායිකව අයවැය කාර්ක සභා අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයාට තම කැබිනට් අමාත්‍යවරයා ආසන්නයේ අසුන් ගත හැකිවද විවාදයේදී කතා කිරීමට තමාට වෙන්කරන ලද අසුනේ සිට පමණක් සිදු කළ යුතු බව මෙම ගරු සභාවේ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි. නිවේදන අංක 2 පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් 2025 නොවැම්බර් 13 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. කථානායකර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විදුනකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 සහ 26 කොටස් සිවිනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 6, 7, 8, 9, 10, 11, 12 හා 13 කොටස් පස්වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 1, 2 හා 3 කොටස් සහ හයවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 හා 17 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the list of proposed alterations in the legends of draft budget estimates 2026.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා.
ගරු කථානායකතුමනි, පාදුක්ක වටරැක අංක 273 දරන ස්ථානයේ පදිංචි B.I.D. වීරසේකර මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තමින්ද ලලිත් කුමාර මහතා. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රසංකයක ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මේ පිළිතුරු ලබා ගැනීම සඳහා මම සති දෙකක කල් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 2 ගරු තමින්ද විජේසිරි මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට මම සති දෙකක කල් ඉල්ලා සිටිනවා.
ගරු
මේ කල් ගැනීම සාධාරණ නැහැ ගරු කථානායකතුමනි. මේ ප්‍රශ්නෙම මම ගරු අගමැතිතුමියගෙන් ඇහුවා. මේ ආපු එක තමයි ගරු අමැතිතුමා තියෙන්නේ ඔබතුමාට මේ උත්තරේ. නැත්තම් මම උත්තරේ දැන් එවන්න.
ගරු මන්ත්‍රී
මම දැන් එවන්නම්. ගරු එකදම බොරු කරන්න දෙන්න එපා ගරු කථානායකතුමා. දැන් ඔබතුමාත්
ගරු මන්ත්‍රීතුමා
මේ සීනි ප්‍රශ්නේ පිළිබඳව අහපු ප්‍රශ්නෙට ගරු අගමැතිතුමිය ඉතා සාධනීය උත්තරයක් දීලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ඒකට උත්තරේ දෙන්න කල් ගන්න හේතුව අපිට ඔබතුමාට දැනුවත් කරන්න ඕනේ. ඔබතුමාට දැනුවත් කරන්න ඕනේ.
සති දෙකක් සීමාවක් ඔබතුමා විසින් ඉල්ලා තිබෙනවා. ගරු ශානික්‍යන් රාසමාණික මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට. දැන් ගරු මන්ත්‍රීතුමාට ඔබතුමාට මම පිළිතුරු ලබා දුන්නා. ගරු රෝහණ බණ්ඩාර මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, පිළිතුරු අයන්නේ 1, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු මුලින්ම ප්‍රමාණය හෙක්ටයාර් 5739.85ක් වන
අතර
ප්‍රමාණය දිස්ත්‍රික් පදනමේ සකස් කරන ලද වාර්තා මේ සමග අමුණා ඇත.
නැ ගරුතුමා, ඔබතුමා
කථානායකතුමා මට මයික් එක දීලා තියෙනවා. ඔබතුමා කියන්නේ නිදහන් ඉන්නේ නෙමෙයි. 6 2
ඔබතුමා පොයින්ට් ෆෝර්
එක දෙපාර්තමේන්තුවට උපරිම වසර 5ක් දක්වා 1947
අතරන
රජයේ
සම්පත ඔබතුමාට පැහැදිලි කරන්න. ගෞරවවන්තතුමා
192 වගන්තිය මගින් ලබා දී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා පුද්ගලයන් වෙත බදුපතන මත ලබා දී ඇත. අයන්න 3 දැනට බදු වශයෙන් ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 520ක් පමණ වේ. ඒ සමස්ත ඉඩම් ප්‍රමාණය 10%කි. අයන්න 4 2020 වර්ෂයේ සිට 2025 ජුනි 30 දක්වා ඉඩම් බදු දීම මගින් ලබාගෙන ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 882.56ක් වන අතර එය වාර්ෂිකව පහත පරිදි වේ. 2020 ඉඩම් බදු ආදායම මිලියන 121.55යි, 2021 මිලියන 97.69යි, 2022 161.54යි, 2023 159.39යි, 2024 219.68යි, 2025 ජුනි 30 දක්වා මිලියන 122.71යි, සමස්ත එකතුව 882.56යි. ආයන්න මේ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත ගණනය කිරීමක් සිදු නොකිර නොමැති අතර එම ඉඩම් ප්‍රමාණය ගණනය කර ගැනීම සඳහා සවිස්තරාත්මක සැලැස්මක් සැකසීම ආරම්භ ඇත. ආයන්න 2 දුම්රිය දෙපාර්තමේන්තු සංවර්ධන කටයුතු සඳහා අත්‍යවශ්‍ය දුම්රිය රක්ෂිතයන්නි පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවරී ඇති බලතල 1969 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකයේ ආපසු ලබා ගැනීමේ පනත අනුව ක්‍රියා කරනු ලබන අතර එම බලතල යටතේ ඉවත් නොවන්නේ නම් පිස්කල නියෝග මගින් ඉවත් කිරීමට පියවර ගනු ලැබේ. අනිකුත් දුම්රිය රක්ෂිතයන්ට අවශ්‍යතාවය මත දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූලව නතු කර ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. ආයන 3 ඉඩම් අංශය මගින් උපරිම වර්ෂ 5ක් සඳහා බල පැවැත්වෙන පරිදි අමාත්‍යාංශ ලේකම් නිකුත් කර ඇති අංක MT/2/2/1/1/12 හා 2021/10/21 දින ඇති චක්කලේකී උපදේශ ප්‍රකාරව කෙටිකාලීන බදු ලබා දීම සිදු කරනු ලබයි. දින 14කට නොවැඩි කෙටිකාලීන ප්‍රවාදන වැඩසටහන සඳහා දැනට ක්‍රියාත්මක ගාස්තු යටතේ අවස්ථාව ලබා දෙයි. දුම්රිය රක්ෂිතවල රතගාල් සුළු අලෙවිසල් ආදී වාණිජ කටයුතු සඳහා ලැබෙන ඉල්ලීම් විශේෂ ව්‍යාපෘති ලෙස හඳුනාගත් ව්‍යාපෘති හා දෙපාර්තමේන්තු මට්ටමින් හඳුනාගත් වාණිජ වටිනාකමක් සහිත දුම්රිය ඉඩම් ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ගිවිසුම්ගතව නිශ්චිත කාල සීමාවකට බදු ලබා දේ. බදු මුදල තීරණය කිරීමේදී තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු හා වර්තමාන වෙළඳපළ වටිනාකම යන ක්‍රමවේද භාවිතා කරමින් දෙපාර්තමේන්තුවට වඩා වාසිදායක ක්‍රමවේදයකට බදු ලබා දීම සඳහා මෙය වෙන විට කටයුතු කරමින් පවතී. අයන්න අදාළ
නොවේ. මට ඉස්සල්ලාම ඉඩම් ප්‍රමාණය මුලින්ම කිව්ව ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ මට ඒකයි කිව්වේ.
සිතුමා හෙක්ටයාර් 5739.85යි, අක්කර 14183යි, රූට් 2යි, පර්චස් 38.92යි.
එතන මේ වෙනකොට තියෙන ප්‍රමාණය වෙන්නේ නේද මුතුම නේද 14,000 තිබුණා කියලා සටහනක් උත් තියෙන උත් තියෙනවා. දැන් අද වෙනකොට වර්තමාන තත්ත්වෙ වෙන්නේ 14,000 ගන්නනේ අක්කර.
ඔතුමාක පළවෙනි අතුරු ප්‍රශ්නේ.
පළවෙනි අතුරු ප්‍රශ්නේ නෙමෙයි මං අහන්නේ. මේ කියන්නේ මේ 14,000 ගණක් කියලා ගොමට
දැන් දැනගන්නම 10,000. පළවෙනි අතුරු ප්‍රශ්නේ සතු මුළු ඉඩම් ප්‍රමාණය.
කරු අමතුමනි මං හිතන්නේ බොහොම පැහැදිලි කාරණයක් තමයි ඔබතුමා මං හිතන්නේ වර්තමානයේ වපු උත්සාහයක් ගන්නවා මේ ශ්‍රේෂ්ඨයේ ගොඩනැගීම සඳහා. අපි ඒකට ස්තුතිවන්ත වෙන ගාම මං හිතන්නේ විශේෂයෙන්ම අනුරාධපුර ගත්තාමත් ඉතිහාසයේ මේ රත්මලාන අනුරාධපුර මහව වගේ ඇතිවිචි තැන්වල ලොකු ඉඩම් ප්‍රමාණයක් නගරයේ මධ්‍යස්ථානයේ මං හිතන්නේ ප්‍රධාන තැන්වල මේ ඉඩම් ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. ඒකෝට බොහෝ තැන්වල සමහර ඒවා බලහත්කාරයෙන් අල්ලගෙන තියෙනවා. සමහර ඒවා නිසිකම වේදයක් එක්ක හෝ නැත්නම් කොහොම හරි ලබා දීලා බදු අය කරන තැනුත් තියෙනවා. එතකොට අනුරාධපුරයේ මම ගත්තාම අමුතුමා ඔබතුමා දන්නවා ඇති මාකට් ප්‍රදේශයේ සංචාරකින් නිරන්තරයෙන්ම අටම ස්ථානෙට අතුල් වෙන ස්ථානෙ තමයි මේ ඉඩම් දෙන්නේ. එතකොට මේ ක්වාටර්ස් ප්‍රමාණයක් එහෙම තියෙනවා. දැන් ගරා වැටිලා තියෙනවා. ප්‍රධාන පාටන මූණ දාලා ඒව තියෙන්නේ. එතකොට දැන් ක්වාටර්ස් වලම අපි බලපුවාම ක්වාටර්ස් වල අවශ්‍යතාවයකුත් නැහැ. ඉස්සර වගේ ඒ 800 ගණන් වල ඒවා ස්ථාපනය කරනකොට තිබිච්ච ක්වාටර්ස් වල අවශ්‍යතාවයක් අද වර්තමානයේ දකින්නට නැහැ. ඒ නිසා මේ ඒවා එකක් ඒ වගේ වෙන අක්‍රමිකතාවයන් සිද්ධ වෙනවා, දූෂණයන් සිද්ධ වෙනවා, ඒ ගොඩනැගිලි තුළ රිංගල. එතකොට මේවා සංවර්ධනය කරන්නට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෝ කරොත් ඒ හරියේ ඇත්තට නිවාඩුනුවේ කෙතන වලට එහෙම ලොකු ඉල්ලීමක් තියෙන ප්‍රදේශයක්. එතකොට එහෙම නැත්තම් පුද්ගලිකංශයට හරි යොමු කරවලා එකක් ඒ නගරය අලංකරණයටත් බලපානවා, දූෂණ අක්‍රමිකතාවලටත් මේ හරහා සිද්ධ වෙනවා. මේවට ඉක්මනින් කඩිනම් ක්‍රියාමාර්ගයක් අරගෙන මොකක් හරි රජයටත් වාසි ලැබෙන, දුම්රිය දෙපාර්තමේන්තුවටත් ලැබෙන, ප්‍රජා ජනතාවටත් වාසි වර්ධකන වෙන දිහේ කටයුත්තකට පුදුමාට යොමු කරන්න පුළුවන්ද කියන එක තමයි
මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන පළවෙනි අතුරු ප්‍රශ්නේ. ඒ අනුරාධපුරයේ තත්ත්වය ඔබතුමා කියන්නේ බොහෝ දුරට නිවැරදි. ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙත් මේ ප්‍රශ්නේ ආවට පස්සේ ගරු කථානායකතුමනි, අපි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මීට මාස එකහමාරකට කලින් අපි අනුරාධපුරයට යවලා මේ ගැන විශේෂ සාකච්ඡාවක් කළා. කරලා යම් කිසි ආකාරයකට තීන්දුව ප්‍රමාණයකට ආවා. එතන ඔබතුමා කියන දේවල් කියන්නේ දුම්රිය නිලධාරීන්ට නිල නිවාස අවශ්‍ය බව ඇත්ත. නමුත් විශාල ප්‍රමාණයක් නිල නිවාස තිබෙනවා, ගරා වැටලා තිබෙනවා, ඒ වගේම පොසොන් සහ සමහර ටුවරිස් සීසන් වලදී අපිට ආරංචි ලැබිලා තිබෙනවා. එම නිවාස අධික මුදලට එම විවිධ සමහර නිලධාරීන්ගේ පැත්තෙන් බදු දෙනවා කියලාත් ආරංචි වෙලා තිබෙනවා. මට නිශ්චිත තොරතුරු ලැබිලා නැහැ. ඒ නිසා අපි මේක දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රමුඛතාවය දෙමින් නගරයට සහ ජනතාවට වාසි වෙන විදිහට වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි උත්සාහ කරමින් ඉන්නවා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු වල සැලකිය යුතු මන්දගාමී බවක් තිබෙනවා ඇත්තට. එහි පරිපාලන කටයුතු වල, සංවර්ධන කටයුතු වල ජනතාවට ලබා දෙන සේවයේ ඉඩම් වල විශාල මන්දගාමී බවක් තිබෙනවා මන්ත්‍රීතුමා. ඒ නිසා ඇත්තටම අපි සැලසුම් කරන වේගයට මහන්සි වෙන ප්‍රමාණයට ප්‍රතිඵල ලබා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා. ඒ අතරේ අපි දුම්රියට නිලධාරීන් බදව ගැනීමේ ක්‍රියාවලියකත් ඉන්නවා. නමුත් අපි උපරිම උත්සාහ කරනවා මේ තත්ත්වය තව මාස කීපයක් ඇතුළතදී හරි ඊට වඩා හොඳ මට්ටමකට ගේ.
ගර්මාන්තිතුමා
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. ඒ වගේම අද වෙනකොට මේ අක්‍ර ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වට මං හිතන්නේ නිල වශයෙන් මෙවුව ගණනය කරන්නට තාම තියෙන්නේ අනුගමනය කරන්නේ පරණ ලෙජර් නැත්නම් පොත්වල සටහන් කරන ක්‍රමවේදය තමයි තියෙන්නේ. අද තාක්ෂණයේ විශාල වශයෙන් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒකට මං හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම නවීකරණය විය යුතුයි. අපේ හුඟක් දේවල් මාර්ගවල සංඥාවල ඉඳලා හැම දෙයක්ම නවීකරණය විය යුතුයි. ඒ අතරෙම ඉඩම් පිළිබඳව අප්ඩේට් කිරී ගැනීමට ඔබතුමා කටයුතු කරන දේ හැම කරලා අරගෙන අර කලින් ප්‍රශ්න විසඳන්නට මේ මොකක් හරි ක්‍රමවේදයකට යා හැකියිද කියන එක තමයි දැනගන්න
ඕනේ. දුම්රියේ නවීකරණය කරන්න ගොඩක් දේවල් තියෙනවා. දුම්රියේ ගොඩක් නිලධාරීන්ගේ අධ්‍යාපන මට්ටම් ඉහළයි. නමුත් තාක්ෂණයේ භාවිතාවම ගොඩක් අඩුයි. දැන් මම දන්නවා කලින් ආණ්ඩුවේදී සවි කරපු GPS උපකරණ වුණත් ඒවායේ පොඩි පොඩි ප්‍රශ්නත් ඇති. නමුත් ඒවා ක්‍රියාවට නැගෙන්නේ ඉතා අඩුවේ. ඒ වගේ ඔබතුමා කාත්තොත් දුම්රිය හැදලා තියෙනම බඩු ප්‍රවාහණයට, නමුත් බඩු ප්‍රමාණය කිරීම ඉතාම අඩුයි. ඒවා එන්ත කරන්නේ ලොකු පොත්වල. මමත් ඒවා බලලා තිබෙනවා. ඉතින් අපි ඉල්ලා හිටනවා ඇත්තට මේ අවස්ථාවේ දුම්රියේ ඉන්න ඒ නිලධාරීන්ගෙන් වෘත්තිකයන්ගෙන් වෙනස් වෙන්න කියලා. ඒක තමයි මටත් කියන්න තියෙන ඔබතුමාත් එකතු.
ප්‍රශ්න අංක 5 ගරු කින්ස් නීල්සන් මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි මම අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, කින්ස් නීල්සන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නේදී මන්ත්‍රීතුමා මේ ඔබතුමා ඉල්ලන මෝල් හිමියන්ගේ නාම ලේඛනයේ මූල්‍ය ක්ෂේත්‍රයෙන් අපිට තව ලැබුණේ නැහැ. මේ ඒක පසුව ලබා දෙන පදනමින් මේක ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් ඒකත් එක්ක ඈ
සමගත කරන්න ගරු මන්තුමා ඒක.
ඉතුරු ටික ඉදිරිපත් කරන්න පුළුවන්.
ඉතුරු ටික ඉදිරිපත් කරන්න. අර
පළවෙනි ප්‍රශ්නය ඒකේ ආයන්න එක මෝල් හිමියන්ට ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අහන්නේ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියම් සඳහා සානුකූලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පහත දිනවලදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. කන්නය 2023 යල අමාත්‍ය මණ්ඩල තීරණය තීරණ දිනය 2023/8/14 ඊට පස්සේ 2023/24 මහකන්න තීරණ ගන්නවා 2024/1/29 2024 යලකන්න තීරණ ගන්නවා කැබිනට් එක 2024/6/19 ඊට පස්සේ 2024/25 මහකන්න සිට ඉදිරි කන්න සඳහා තීන්දුව ගන්නවා ණය ලබා දීමට අදාළව 2024/12/30 ඊට පස්සේ රෝම ඉලක්කම් දෙක එම නම යෝජනා ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේ අරමුණු කවරේද කියලා අහන්නේ පිළිතුර ගොවියන්ට සාධාරණ මිලකට තම වී අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව සලසා දීම දෙක සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සානදායි පොලි අනුපාතයකට ලබා දීම තුන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් කර්මාන්තය ආර්ථිකය තුළ ශක්තිමත් කිරීම ඊට පස්සේ රෝම තුන එතනදී විශේෂම පිළිතුර 2023/2020 සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියම් ඉලක්කගත කණ්ඩායම 2023/24 මහකන්න සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නම් 2024/24 සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වී ගබඩා හිමිකරුවන් සහ තොග රැස් කරන්නම් 2024/25 මහ සිට ඉදිරි කන්න සඳහා ඉලක්කගත කණ්ඩායම වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සහ සමුපකාර සමිති. ඊළඟට දෙක ඒකටම එක පිළිතුර අදාළ රජයේ ආයතනයකින් ලබා ගන්නා ලද ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් තිබෙන්න ඕනි ණය ලබා ගැනීමට. ඊළඟට උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙට්‍රික් ටොන් 25යි. ඊළඟට එක් අයකුට උපරිම ණය රුපියල් මිලියන 50යි. ඊළඟට උපරිම ණය ගෙවීමේ කාලය දින 180යි. ඊට පස්සේ කන්‍යක් පාසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන අවම වී මිල යටතේ වී මිලදී ගැනීම කළ යුතුයි. ඊළඟ එක වීඅලි මණ්ඩලයේ ලියාපදිංචි වූ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියම් සහ සමුපකාර සමිති සඳහා පමණක් මෙම ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වේ. ඊළඟට ඔබතුමා අහනවා එම ණය යෝජනා ක්‍රමයේ යටතේ මේ වන විට ණය ලබාගෙන නැති එක් එක් වීමෝල් හිමියාගේ නම සහ ලබාගෙන නැති මුදල වෙන්වීම් වශයෙන් ඉදිරිපත් කරන්න කියන කාරණේ. ඒකට මන්තුමා මේ අපිට පිළිතුර මූල්‍යාංශයෙන් අපි ඉල්ලලා තියෙනක ලැබිලා නැහැ. ඒක ලැබුණු වහාම ඒක ලැබෙන්න සලසන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර ඔබතුමා අහනවා ඒකේ පිළිතුර මිලදී ගැනීමට බලාපොරොත්තු වන වීතෝගේ වටිනාකමින් 75%ක් සඳහා උපරිම ණය ලබා දෙනවා. ණය හිමියා විසින් ඔහුගේ අරමුදල් යොදාගෙන ඉතිරි වී ප්‍රමාණය මිලදීගෙන ගබඩා කිලීමෙන් අනතුරුව ණය ලබා දීම සිදු කරනු ලබනවා. බැංකුව විසින් එම වීතෝගය ඇපයක් වශයෙන් තබාගෙන ඔවුන් වෙත ණය මුදල මුදා හරින අතර වී මිලදී ගැනීම සහ තොග පවත්වා ගැනීම හා බැහැර කිරීම පිළිබඳව බැංකුව මගින් අධීක්ෂණය කරනු ලබනවා. ණය ලබාගත් පුද්ගලයන් සඳහා අදාළ බැංකු විගණක විසින් සහතික කිරීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ විසින් පොලි සහනාධාරය ලබා දෙනු ලබනවා. ඉන්පසු වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුවන අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රජයේ ප්‍රකාශිත අවම මිල ගණන් යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් හා සම්පකාර සමිති ඔඩපණ ණය ගණුම්කරුවන් විසින් වී මිලදී ගන්නේද යන්න අධීක්ෂණය කරනවා. ඊළඟට අයන්නේ පිළිතුර ඒකෙදී අර මෝල්ලිමියන්ගේ නාමලේඛනයේ ලැබුණාට පසු ඒක ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණේ තමයි ඒකට පිළිතුර වශයෙන් තිබෙන්නේ මන්තුමා.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ රටේ කුඩා හා මධ්‍යම වීමෝල් හිමිකරුවන් වගේම විශාල ව්‍යාපාරිකයෝ ප්‍රමාණයක් තමන්ගේ දේපළ බැංකුවට තියලා 150%ට වඩා ණය අරගත්තා. ඒ වගේම 2019 පාස්කු ප්‍රහාරයේ 20/20, 20/21 කොරෝනා වසංගතයේ
විස්සයි විසි දෙක රටේ ඇතිවිච අරුබෝධෙත් එක්ක මේ කුඩා ව්‍යාපාරිකයන්ට දැඩි ලෙස බලපෑවා. එතකොට මේ අය ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා ගරු සභාපතිතුමනි, කතානායකතුමනි. එතකොට මේ අයගේ නම් බැංකු විසින් ක්‍රිබ් එකට ගියා. එතකොට නැවත වාරයක් මේගොල්ලෝ ණයක් ලබා ගන්න ගියාම ක්‍රිබ් එකේ නම තියෙන නිසා ඒ ණය පාසුකම ඒ අදාළ බැංකු වලින් කිසිම බැංකුවකින් ලබා දුන්නේ නැහැ මේ ව්‍යාපාරිකයන්ට. එක පැත්තකින් මේ හාල්වල මිල ඉහළ යාම පළවෙනි හේතුව තමයි මේ කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන් වීමෝල් හිමිකරුවන්ට මේ අදාළ වෙලාවට මේ ණය පහසුකම ලබා දෙන්නෙත් නැහැ. ක්‍රිබ් එකේ නම නැති වීමෝල් හිමිකරුවන් ඉන්නවා. රටේ මෝල් කීපයකට විතරයි බැංකු වලින් පවා අස්වැන්න නෙරන්න කලින් මේ පහසුකම ලබා දෙනවා. අර පවත්වාගෙන යන මෝල් වලටත් මේ බැංකු වලින් ලබා දෙන්නේ නැහැ. බී ටික අර ලොකු මෝල් ටිකෙන් ගත්තට පස්සේ තමයි මේ අදාළ ණය ටික ලබා දෙන්නේ ගරු කතානායකතුමනි. එතකොට දැන් වෙලා තියෙන්නේ රජයේ විසින් මේ මේ ව්‍යාපාරිකව ගෙනල්ලා ජනාධිපතිතුමා කතා කළකවා, හරි මම මේකට පිළියමක් යොදනවා, ඔයගොල්ලන් ණය පහසුකම් ලබා දෙනවා කියලා. දැන් බැංකු වලට මේ පරිවිඩේ ගිහිල්ලා නැහැ ගරු ඇමතුමා. ඉතින් මම කියන්නේ දැන් විශේෂයෙන්ම 2025 ජූලි මාසේ 30 පරාටේ නීතියත් එක්ක දැන් මේ අයගේ දැන් තියෙන දේපල දැන් වෙන්දේසි කරලා දැන් පවර ගන්න යනවා. ඒතර මෙහෙම වෙනකොට මේගොල්ලෝ මේගොල්ලෝ අන්ත අසන භාගයට පත් වෙන කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. දැන් විශේෂයෙන් මන් නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කේ කුඩා හා මධ්‍යම වී මෝල් තිබුණා ගරු ඇමතුමා මං හිතන්නේ 600කට වඩා. දැන් මේ වෙනකොට කිසිම කුඩා හා මධ්‍යම වී මෝලක් නැහැ පොළොන්නරුව දිස්ත්‍රික්කේ. ඉතින් මේ සම්බන්ධව බැංකු වලට දැනුවත් කළා. දැන් මහකන්නේ අස්වැන්න නෙලන්න කලින් මේ කුඩා හා මධ්‍යම වී මෝල් හිමියන්ට මේ පහසුකම ලබා දෙන්න අමාත්‍යාංශ එකතුපතුමාලා කටයුතු කරනවාද?
ගරු නියෝජකතුමා,
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා ආන ප්‍රශ්නේ මතු කරන කාරණේ සමස්තයක් විදිහට ගත්තාම මම පිළිගන්නවා ඒක නිවැරදි. ඉතිහාසයට අදාළව ගත්තාම මෙතනදී විශේෂයෙන්ම දැන් ඔබතුමාගේ දිස්ත්‍රික්කෙම ගත්තාම සහ ත්‍රිකුණාමල පුත්තලම ඔය වගේ දිස්ත්‍රික්ක ටිකක් තමයි වැඩිපුරම දිසාපතිවරු හරහා ලබාගත් වී සහල් කිලිමේ පදනම යටතේ මෝල් හිමියන්ට දුන්නා. හැබැයි හාලුත් නැහැ, වීත් නැහැ, සල්ලිත් නැහැ. එහෙම ප්‍රශ්න පෞගදස්වල මතු වුණා. ගැටලු ගොඩක් මතුවලා තියෙනවා. ඒ වගේම තමයි සමහර මෝල් හිමියෝ ගත්තාම ඔබතුමා කියන කාරණේ ඇත්තටම ඒ ප්‍රශ්නේම තියෙනවා. ඒකට යටත්ව මම මේ කියන්නේ මේක ඇතුලේ සමහර අය වංචනික ලෙස ක්‍රියා කරපු අය ඉන්නවා. ඉතින් ඔන්න ඔය තත්වයන් එක්ක නීතිය ක්‍රියාත්මකවට පොදුවේ මේ අර මේකේ යම් කිසි සාධාරණයක් වෙන්න ඕනේ කියන අපි හිතන අයටත් ඒක ඇතුලේ ඒ අසාධාරණයට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද නීතිමය රාමුව තුළ එතනින් එහාට එක පියමන් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ගත්තොත් පෞගේ තව කාලයෙන් වී ගබඩාවල වී නිකුත් කිරීම සම්බන්ධයෙන් ගත්තාම විශාල අවභාවිතාවක් වෙලා තියෙනවා. ඒවට අදාළ පරීක්ෂණ යනවා. එතකොට සමහර මෝල් හිමියොත් මේවත් එක්ක ගැට ගැහිච්චා ඉන්නවා. ඉතින් ඔන්න ওই தத்துவයත් එක්ක මේක ව්‍යාකූල தத்துவයක් තියෙනවා. ඔබතුමා කියන කාරණේ හරි. පෞගි කාලවල උනේ ඇත්තටම පොඩි මෝල් හිමියට ණය ලබා ගැනීමෙදී ওই කින දුෂ්කරතාවය ආවා. සහ ඒගොල්ලන්ට පොලියත් සමහර වෙලාවට වැඩි. හැබැයි මහා පරිමාණයේ අයට ඊට වඩා අඩු පොලියට ඒගොල්ලන්ට කලින් ණයත් ලැබුණා. ඒගොල්ලෝ වී ගත්තා. එතකොට ඒක ඇතුලේ පොඩි මෝල් වලට මේ ක්‍රියාවලිය කරන්න ගියපහම කාලි පහ වෙලා. එතකොට ණය මුදල් අතට එනකොට වී මාකට් එකත් වෙනස් වෙලා. එතකොට ඒගොල්ලෝ අසරණ වුණා. ඉතින් මෙන්න මේ මාපියාවක් විදියට මේක ක්‍රියාත්මක වුණේ ওই විදියට ඒ தત્ත්වය වෙනස් කිරීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඒකට යම් පියවර අරගෙන තියෙනවා. තාමත් ඒක යම් යම් දේවල් තියෙනවා අතරම පරාජය කිරීමට අදාළව ඒ කාරණා ටිකත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම පරාජය කරලා මේ தત્ත්වය සමතේකට පත් කරනවා.
ගරු මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමා, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් කුඩා බීමෝල් හිමිකන්ර වගේම රටේ අනිශ්‍රේෂ්ත්‍රයේ ඉන්න අයටත් මේ පරාටේ නීතිය දැන් බලපාලා තියෙනවා. හොටල් ශ්‍රේෂ්ත්‍රයේ ගත්තත් මේ සෑම ව්‍යාපාරිකුන්ට මේක බලපාලා තියෙනවා. මේ පරාට නීතියේ දැන් මුදල් නියෝජකතුමත් ඉන්නවා මෙතන. මේ සම්බන්ධව මේ පරාට නීතිය මොන හරි සහනයක් ලබා දෙන්න කටයුතු කරනවද මේ ගරු කතානායකතුමනි?
අපි නියෝජ්‍ය මුදල් මුතුමාට අපි බාර දෙනකට පිළිතුරක් ලබා දෙන්න.
ඔව් මෙහෙමයි පරාටේ නීතිය සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදීම දිගින් දිගටම සාකච්ඡා කරන එක බැංකු මහා බැංකු යටතේ අධීක්ෂණය විය යුතු කාරණයක්. එතෙන්දී අවස්ථා කීපයකදී ඒක දිගු කරන එක අපි වළක්වලා ගියා. නමුත් තවදුරටත් දිගු කිරීම කරලා නැහැ. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ බැංකු පද්ධතිය විසින් එකවර මේක ක්‍රියාත්මක කරලා මිනිසුන්ගේ දේපල අත්පත් කරගන්නවා කියලා. තාමත් මේ නෙගෝෂියේෂන් වලට ඉඩකඩ තියෙනවා. යම් යම් ප්‍රශ්න පැන නැගිනවනම් උන්ගේ ප්‍රශ්නේ බැංකුවටත් මහා බැංකුවටත් මේ මූලංශයට ඉදිරිපත් කරන්නට තමයි දැනට තියෙන තත්වය.
දෙවෙනි වටයේ ප්‍රශ්න අංක 3 ගරු ශානික්‍යන් රාසමාණික මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ශානික්‍යන් රාසමාණික මන්ත්‍රීතුමා වෙනුවෙන් නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයෙන් අහනවා.
ඔබ කතානායකතුමනි, සති දෙක කාලයක් ඉන්න පිළිතුරු ලබා දෙන්න සතුටුයි.
වරප්‍රසාද ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චනා මහතා.
Good morning to you, sir. Would like to present this privilege issue today. I, Dr. Ramanathan Archana, Member of Parliament and Leader of the Independent Group 17, wish to seek your approval to raise a privilege motion under the Parliament Powers and Privileges Act regarding a serious misrepresentation of my speech made in this August chamber. During the recent session, while I was raising a point of order, Honorable Mr. Ramalingam Chandrasekar interrupted and stated before the House that in my speech I had referred to another Honorable Member, Mr. Karunanathan Ilankumaran of the NPP, and had called him a summary. I categorically deny this allegation and firmly declare that at no point in any of my speeches I have ever mentioned my Mr. Ilankumaran's name nor used such a term towards him. This act constitutes a clear breach of parliamentary privilege under Section 22(1) and under Section 22(2) of the Parliament Powers and Privileges Act, Schedule Part A, Item 5, which states, willfully publishing any false or perverted report of any debate or proceeding of Parliament or any committee thereof, or willfully representing any speech made by a member in Parliament or in any committee thereof. By willfully misrepresenting my speech before this House, Honorable Minister Mr. Ramalingam Chandrasekar has violated the privileges of Parliament and brought this repute to its proceedings. Therefore, I respectfully request your kind approval to raise this matter as a privilege motion for the consideration of this August House. Thank you so much, sir.
We can swap and look at Mantrituma.